ගරු දීවි චානක මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි ස්තුතියි. අද ගරු සභාපතිතුමනි රටේ ආර්ථිකය මුදල් පිළිබඳව ඒ වගේම අපනයනය පිළිබඳව කතා කරන අවස්ථාවක මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව මම පළමුවේ ස්තුතිවන්තයි. හැබැයි අද පාර්ලිමේන්තුවේ උදේ ඉඳන් හිටපු ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන්ගේ කතා ටික බැලුවම අපිට තේරෙන විදිහට කලින් අවුරුදු පහේ ඉඳලා තියෙනෙත් මුදල් අමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා, රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ෂෙහාන් සේමසිංහ මැතිතුමා හිටියා වගේ තමයි මෙතුමන්ලා කතා කරන්නේ. මේ ආර්ථිකය විනාශ කරලා අවුරුදු 4මාරක් තිස්සේ රටේ දකුණු ආසියාවේම අංක එකට වේගෙන් සංවර්ධනය වෙච්ච රට ඉතියෝපියාවටත් වැඩිය යටට ගෙනෙල්ලා රටේ ආර්ථිකය විනාශ කළ සියලුම ශේෂ්ත්‍රයන් විනාශ කරපු ආණ්ඩුවේ ඇමතිවරු අද කතා කරන්නේ මුකුත් උනේ නෑ වගේ. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 ඔබතුමන්ලට බාර දුන්නේ මේ වගේ රටක් නෙමෙයි. දකුණු ආසියාවේ මංකේ. හැබැයි ඔබතුමන්ලා බාර දීපු රට ඊට හාත්පසින්ම වෙනස් රටක් තමයි ඔබතුමන්ලා බාර දුන්නේ. ඔබතුමන්ලා බලයට ආපු දවසේ ඉඳන් පළවෙනි දවසේ ඉඳන්ම කියපු කාරණාවල් තමයි ණය බරගෙන ඔබතුමන්ලා කතා කරන්නේ. දිගින් දිගටම කතා කරේ ණය බරගෙන. මහින්ද රාජපක්ෂ මැතිතුමා ණය ගත්තා කිව්වා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ ණය ගත්තේ හින්දා තමයි අපිට ආණ්ඩුව කර ඒක තමයි දිගටම චෝදනා කරන්නේ. හැබැයි අන්තිමට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සම්පූර්ණ අවුරුදු 10 ඇතුළතම ගත්තේ එතුමා කාලේ ණය ආරම්භ තිබේ බිලියන 5000. හැබැයි එතුමාට කියන්න ඕන තරම් වැඩ තිබුණා. කරපු වැඩ පෙන්වන්න තිබුණා. ඕන තරම් හයිවේ හදපුවා, වරායවල් හදපුවා, ගුවන් තොටුපළවල් හදපුවා, ඒ වගේම විදුලි බලාගාර හදපුවා, ඕන තරම් දේවල් තිබුණා. හැබැයි ඔබතුමල්ලා බිලියන 7000ක් අරගෙන තියෙනවා. හැබැයි බිලියන 7000ට වෙච්ච දෙයක්වත් කියන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. අපි දිගින් දිගටම ඇහුවා ඔබතුමල්ලා මේවට මොනවද කරේ කියලා. හැබැයි කරපු දෙයක් කියන්න හැකියාව තියෙන කිසිම කෙනෙක් නැහැ. හැබැයි මේ වෙනුවට මොනවද කරේ? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයෙන් හදපු ජාතික සම්පත් ටික විදේශීයකරණය කරා. හම්බන්තොට වරාය චීනයට දුන්නා. කොළඹ වරාය කොටසක් ජපානයට සහ ඉන්දියාවට දුන්නා. ජාතික සම්පත් එකින් එක විකුණන එක හැරෙන්න මේ ආණ්ඩුවට කිසිම දෙයක් කරන්න හැකියාවක් නැහැ. හැබැයි කිව්වා ආර්ථික ඔස්තාර්ල කියලා. අගමැතිතුමා හැරෙන්න ආර්ථිකය ගැන දන්න කිසිම කෙනෙක් නැහැ වගේ තමයි කතා කරන්නේ. හැබැයි අද ආර්ථිකය කෙසේ වෙතත් ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති විතරක් ඔබතුමාලා කාලේ 15කට වැඩිය මාරු වුණා. සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන දියුණු රටව අවුරුදු 40කට 50කට තමයි ආර්ථික ප්‍රතිපත්තියක් ගියේ. හැබැයි ඔබතුමාලා ආර්ථික ඔස්තාර්ල තියාගෙන ආර්ථික ප්‍රතිපත්තියේ 15 වතාවක් මාරු වුණා. ඒවයි ප්‍රතිඵල තමයි මෙහෙම ආර්ථිකය විනාශ වුණේ. ඔබතුමාලා කිව්වේ ඩොලර් එක 1 රුපියලකින් වැඩි වෙන්න දෙන්නේ නැහැ. හැබැයි 130ට තිබ්බ ඩොලර් එක විතර 180ට කඩාගෙන වැටුණා. එදා මහ බැංකුව කොල්ල කාලා බැඳුම් කරවල තිබ්බ විදේශ ආයෝජන ඩොලර් මිලියන 800ක් ලංකාවෙන් අරගෙන ගියා. අන්තිමට ඒවයි ප්‍රතිඵල වශයෙන් අන්තිමට රුපියල සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා ණය ප්‍රමාණය විතරක් බිලියන 1000කින් වැඩි වුණා. මේ සියල්ලම අභියෝග වලට දැන් මුහුණ දෙන්න වෙලා තියෙන අපිට. අද අපිට තියෙන පළවෙනිම අභියෝගය තමයි 2014 තිබ්බ ආර්ථික මට්ටමට නැවත වතාවක් ගේන එක. එදා ආර්ථික සංවර්ධන වේගය 7.2කට තිබුණා. අපේ පළවෙනි අභියෝගය තමයි ඒ ආර්ථික සංවර්ධන වේගය අඩුම ගානේ 6.5කටවත් ගේන්නේ. ඒ වගේම ඒක පුද්ගල ආදායම ඩොලර් 6500කටවත් ගේන එක තමයි අපිට අද අභියෝගය වගේ තියෙන්නේ. ඒ වගේම සේවා නියුක්තිය 104කට අඩු කරගන්න. ඔබතුමාලා ආවේ රැකියා දසලක්ෂයක් දෙනවා කියලා පොරොන්දුව ලබා දීලා. හැබැයි 482000කට තිබුණු රැකියා සම්පූර්ණයෙන් මහින් කරා. මහ බැංකු වාර්තාව ඒකට සාක්ෂි දරනවා. හැබැයි අපි රජේ අරගෙන ඔබතුමාලගේ රජේ කාලේ උපාධිධාරීන්ට රැකියා ලැබුණේ නැහැ. ඔබතුමාලගේ කාලය තුල 2012 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජේ උපාධිධාරීන් 60000කට රැකියා දුන්නා. ඊපස්සේ ඔබතුමාලගේ කාලේ රැකියා ලැබෙන්නේ නැහැ. හැම අවුරුදු 2012 ඉඳන් අද දක්වා උපාධිධාරීන් ටික පාරේ ඉන්නවා. අද අපිට තමයි උපාධිධාරි 50000ටත් රැකියා ලබා දෙන්න සිදු වෙලා තියෙන්නේ. අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා චෝදනා කරනවා මේක මේ කැන්වසින් කණ්ඩායමක් හදනවා කියලා. හැබැයි කැන්වසින් කණ්ඩායම හදන්න අපිට උපාධිධාරීන්ට රැකියා දෙන්න ඕනේ නැහැ. අද ඔබතුමාලා කියන 2012 මහින්ද රාජපක්ෂ මැතිතුමා උපාධිධාරීන්ට රැකියා දෙනකොට පක්ෂ බැලුවේ නැහැ, පාට බැලුවේ නැහැ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදීත් අපි ලබා දෙන්නේ උපාධිය තියෙනවා නම් පක්ෂේ බලන්නේ පාටද බලන්නේ බාහිරද අභ්‍යන්තරද බලන්නේ ඒ වගේම උපාධියට සමාන ඒ අවස්ථාව තියෙන අයට පවා මේ උපාධි අවස්ථාව රැකී අවස්ථාව අපි ලබා දෙනවා ඒ වගේම මේ විතරක් නෙවෙයි හැමදාම අමතක වෙච්ච අටපා සුදුසුකම් අඩු ඒ සහෝදර සහෝදරියෝ ලක්ෂයකට රැකියා ලබා දෙන්න ඒ සියලුම කටයුතු මේ වෙද්දී සූදානම් කරලා ඉවරයි. ඒ වගේම අපිට විශාල අභියෝගයක් තියෙනවා අද රුපියල් ස්ථාවර කරගන්න. අද රට තුල තියෙන විශ්වාසය සම්පූර්ණ කඩාගෙන හැල්ලලා තියෙන. අද විශේෂයෙන් ගත්තම එක පැත්තකින් ඩොලර් එක නැගගෙන ගියා. අනිත් පැත්තෙන් කවදාවත් කඩා වැටිච්ච නැති එක දෙනයි තිබුණේ සංචාරක ව්‍යාපාර. ඒකත් ඔබතුමාලා විනාශ කළ දැම්ම. 2013 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රජයේ කාලේ නිව්යෝක් ටයිම්ස් අනුව ලංකාව තමයි ලෝකේ හොඳම තැන ලෝකේ හොඳම ඩෙස්ටිනේෂන් එක සංචාරය කිරීම සඳහා 2014 වෙනකොට ලෝංගි ප්ලැනට් ලබා දෙනවා ලංකාව තමයි අංකයකට ලෝකේ හොඳම සංචාරක ඩෙස්ටිනේෂන් එක කියලා 2018-19 ඔබතුමාලත් ඒ අවස්ථාව ලබා ගත්තා හැබැයි අවාසනාවකට බුද්ධිංශ වාර්තා තියෙද්දිම බෝම්බ ප්‍රහාර එල්ල වෙලා රටේ තියෙන ආරක්ෂාව කඩාගෙන වැටෙන පස්සේ මොන ලෝකේ මොන දැන්ට එකට තිබුණත් වැඩක් නැහැ සංචාරක වෙන එක නැවතුණා. අපි ඔබතුමාලගේ අවුරුදු 4 මාර කාලය තුල අන්තිම මාස 2-3 වෙනකම්ම කඩාගෙන වැටෙන්නේ නැතුව තිබුණා නම් තිබුණේ එකම දෙයයි සංචාරක ව්‍යාපාර. හැබැයි ඒකත් කඩා විනාශ කළා දැම්. ඒකත් විනාශ කළා තමයි ඔබතුමාල අපිට ලබා දු. ඒ වගේම ඔබතුමාල හැම දිස්සෙම කියපු ජයග්‍රහණය තමයි ඔබතුමාලගේ ආදායම වැඩි කරගත්ත කිය. ආණ්ඩුවේ තියෙන ආදායම වැඩි කරගත්තා. කොහොමද ආදායම වැඩි කරගත්තේ? ඔබතුමාල ආණ්ඩුවේ ව්‍යාපාර කරලාද? එහෙම නැත්නම් ආණ්ඩුවට එන මුදල් ප්‍රමාණය වැඩි කරද්දී කොහොමද? ඔබතුමාල වැඩි කරගත්තේ එදා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ ට්‍රිලියනයක් තිබ්බ බදු ට්‍රිලියන 2 දක්වා වැඩි කරා. ට්‍රිලියන 2 දක්වා වැඩි කරලා අහිංසක මිනිස්සුන්ගේ බදු ගහලා තමයි ඔබතුමාල වැඩි කරගත්. ඔබතුමාල එදා පොරොන්දු දුන්නේ ඍජු බදු සහ වක්‍ර බදු එක ගානට සමානව ගේනවා. හැබැයි ඔබතුමාලගේ අවුරුදු 4 මාර කාලය තුල අපි එහෙම දෙයක් දැක්කේ නැහැ. දිගින් දිගට වක්‍ර බදු තමයි දිගින් දිගටම ක්‍රියාත්මක වුනේ. ඔබතුමාල බාර ගන්නකොට කාලට වඩා 182 දක්වා වක්‍ර බදු වැඩි වුණා. ජනතාව අහිංසක මිනිස්සුන්ට ජනතාවට බදු ගගහ තමයි ඔබතුමාල පෙන්නුවේ ආණ්ඩුවේ ආදායම වැඩි කරගත්තා කියන්නේ. හැබැයි අපි එහෙම නැහැ.
ගර්මන්තමා කාලය අවසන්යි.
හැබැයි අපි එහෙම කරේ නැහැ. ඔබතුමා විනාඩියක් කාලයක් ලබා දෙන්න. හැබැයි අපි මේ වෙද්දිම අපි පොරොන්දු වුණා වගේ වැට්බත් අඩු කරලා තියෙනවා. අපි මේ වෙද්දි ෆෝන් වලට ගහපු බද්ද 125කින් අඩු කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ දේශීය නිෂ්පාදන යොදා ගන්න ඕන 160කට වැඩිය සම්පූර්ණව සංචාරක ව්‍යාපාරේ බදු අඩු කළද අපි බදු අඩු කරලා තියෙන ප්‍රතිඅපනයන ගම්මිරිස්වණියේවා තහනම් කරලා අපේ රට නැවතත් ආර්ථික විවශයේ ශක්තිමත් කරන වැඩපිළිවෙල ආරම්භ කරනවා ඒකට ඔබතුමාලත් කැමතිනම් රටට ආදරේ නම් ඒකට ශක්තියක් වෙන්න කියලා ඉල්ලමින් අපි අනිවාර්යෙන් නැවත වතාවක් මේ ආර්ථිකය ගොඩනගනවා කියලා පොරොන්දු ලබා දෙමින් ඔබතුමා මම නිහඬව ස්තුතියි
ස්තුතියි ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා
ස්තුතියි අද මේ විවාදයට එකතු වෙනකොට විශේෂයෙන්ම ආර්ථිකය ගැන කතා කරනකොට හුඟක් පොදු කරුණු කතා වෙනවා මට පේනවා කතා කළා ආර්ථිකයේ ශක්තිය ගැනයි ආර්ථිකයේ නැත්තම් දුර්වලතාවය ගැන එතකොට හුඟක් දේවල් සඳහන් කළා පසුගිය අවුරුදු 4 මාසයේදී සිදු නොවෙච්ච දේවල් ගැන මම ඒව ගැන විස්තරාත්ම කතා කරන්න යන්නේ නැහැ කෙටි කාලයක් තියෙන නිසා නමුත් මම පොදුවේ කිව්වොත් කතා කළේ ආර්ථිකයේ විනාශ කළා කියලා නමුත් ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේදී ආර්ථිකය තුරක් නෙමේ රටම විනාශ කළා කියලා සඳහන් කරන්න ඕනේ ආර්ථිකයට මම ඒක සීමා කරන්නේ නැහැ හරිද අල්ලස හොරකම වැනි දේවල් සතියකට උඩදී බ්‍රහ්ම බ්‍රිතාන්‍යයේ සෞත්ව අධිකරණයේදී හරිද සඳහන් කරලා තියෙනවා එතන ඒ රපොත්තුව මංගාවක් තියෙනවා ඒකේ සඳහන් කරලා තියෙනවා කොහොමද මේ රටම විනාශ කළේ කියලා හොරකම වංචාව අල්ලස කොහොමද ගත්තේ කවුද ගත්තේ කොයි රටේද මේ මුදල් එකතු කළේ කොයි රටද ගියේ කොයි ගිණුම් අංකයටද ගියේ කවුද පුද්ගලයන් කියලා ඔක්කොම සඳහන් කරලා තියෙනවා
මේවා ගැන මේ මම ඒක ගැනත් විස්තරාත්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගුවන් යානාවල් ගන්නකොට අපි අවුරුදු 5කට උඩදී මේවා ගැන කතා කරනකොට කිව්වා නෑ 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 එහෙම එකක් නෑ මේ හරි තීරණ අරගෙන තියෙන්නේ කියලා. දැන් අවාසනාවකට ලංකාවේ දූෂණය ගැන හොයලා බලනකොට අපේම ආයතන හරහා මේ සත්‍යතාවය දැනගන්නට යනකොට ඒව යටපත් වෙනවා. ඉතින් විදේශ ආයතන විදේශ අධිකරණ හරහා තමයි අපිට මේ දේවල් අහන්න ලැබෙන්නේ. නමුත් මම අද ප්‍රධාන එක කරුණක් ගැන විතරක් කතා කරන්න යන්නේ ඒ ඇවිල්ලා අපි පත්වීම් කරනකොට සුදුසු පුද්ගලයන් පත් නොකිරීම තමයි අපිට වෙලා තියෙන බොහෝම අසද්දයම කරුණ ඇවිල්ලා. සුදුසු පුද්ගලයන් අපි පත් කරන්නේ නැහැ. දැන් ශ්‍රී ලංකා ගුවන් සේවාව ගත්තත් ඒක සුදුසු පුද්ගලයන් පත් කළේ නැහැ. අපි ඒ කාලයේදී පත් කරපු සභාපතිතුමා දිහා බැලුවොත් නිශාන්ත වික්‍රමසූරිය මැතිතුමා දිහා බැලුවොත් නැත්නම් ඔය කපිල චන්ද්‍රසේන කියන ප්‍රධාන විධායක නිලධාරිතුමා බැලුවොත් මං හිතන්නේ සුදුසු පුද්ගලයන් පත් කළා නැහැ. ඒ කියන්නේ සුදුසු පසුබිම තියෙන්න ඕනේ පත්වීමකට. දැන් මං හිතන්නේ මහින්ද රාජපක්සයි ගෝඨාභය රාජපක්ස ජනාධිපතිතුමා කළා තියෙන ප්‍රකාශය අනුව වෙනසක් තියෙනවා. මොකද ගෝඨාභය රාජපක්ස ජනාධිපතිතුමා ජනාධිපතිවරණ විගසම කිව්වා සුදුසු පුද්ගලයන් පත් කරන්න යනවා කියලා. වියත්මග සම්බන්ධ වෙච්ච වෘත්තීය වේදීන් හැමිනව පත් කරනවා කියලා. නමුත් මම දන්නේ ඒක වියත්මගද අතරමගද කියන එකත් දැන් මට හිතෙනවා. මොකද දැන් මාස 3ක් විතර ගිහිල්ලා තිනවා සමහර පත්වීම් දිහා බලනකොට එහෙම හිතන්න වෙනවා. නමුත් පසුගිය කාලේ දෙන පත්කලේ නැහැ. මොකද දැන් ගුවන් සේවාවක් ගත්තොත් එක්ක ගුවන් සේවාව පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ නැත්නම් මූල්‍ය පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. හරිද? නමුත් මෙහෙම දැනුමක් තියෙන අය පත්ුනේ නැහැ. හරිද? නමුත් අද කතාවක් තියෙනවා සුදුසු අය පත් කරන්න යනවා කියලා. ඒ වගේම පත්වීම් ගැන කතා කරනකොට රාජ්‍ය විතරක් නෙමෙයි අධිකරණයේ පත්වීම් ගැන කතා කරනකොටත් මං හිතන්නේ ඔබතුමා හොඳ ප්‍රශ්නයක් අහන්නේ. මං හිතන්නේ ඔබතුමාට ඒකට නිසි පිළිතුරක් නිසි තැනෙන් ලැබෙයි කියලත් මම විශ්වාස කරනවා. So I want to make the point that when it comes to appointments and appointing fit and proper persons, it's not only in government institutions, but even in the judiciary. So even reluctantly, I have to raise this point, even reluctantly because it relates to the judiciary, because I'm concerned that all appointments should be the best appointments. So for example, recently, the Constitutional Council has approved the appointment of the President of the Court of Appeal, right, has approved a person as the President of the Court of Appeal. Now, actually, there is a case that is pending in the courts, right, against this particular Justice Nawaz and the former Attorney General, Mr. Mohan De Silva. This case is pending. Now, I am sure the Constitutional Council, in considering this, may have taken the view that this is still not proven, therefore the individuals are not guilty, therefore the individuals should not be excluded. I'm sure they may have taken that view. That's a reason, I think, that the appointments have been made. But I think when it comes to the judiciary, I think we need to be far above that. Our expectations should be above that. The people of unquestionable integrity should be only considered for this. So the bribery commission, right, this was about some transaction, right, to do with LECO, right, and it was determined whether this was a commercial loss or a fraud, and it's a complicated matter and I won't get into that. But the bribery commission filed a report in the magistrate's courts that these two individuals should be charged for corruption. We don't know the truth about this and we are not in a position to know it. But the fact of the matter is there is an institutional case. And then the two individuals go to the Supreme Court and get a stay order, but the case is still pending, right? So how can the public have trust in the judiciary? It is not a question about innocent until proven guilty. It is a question about judicial appointments. It's about judges of those who, through whom there should be no suspicion at all, no suspicion at all. And those whose integrity is not in question. So I'm raising this. Right? So the button, certainly independence means they shouldn't be made to earn their post-retirement.
Does that not imply that the Constitutional Council is either incompetent or they have failed?
Yeah. So. I won't make any judgment on the individuals on the Constitutional Council. I don't look at individuals. I'm looking basically at the processes, and there are good checks and balances, good processes, checks and balances. They will obviously be more successful if the right people are on it. And that is why I'm raising it. I'm raising a further point here on appointments. The further point I'm raising on appointments is, අපි රජයේ සේවයේ ඉහළ තනතුරු වල ඉන්නකොට ඒක හමුදාවේ වෙන්න පුළුවන් අධිකරණයේ වෙන්න පුළුවන් නියාමන අංශවල වෙන්න පුළුවන් ඉහළ තනතුරු වල ඉන්නකොට විශේෂයෙන්ම මේ අයව විශ්‍රාම ලබනකොට අපි ඒ අයව රාජ්‍ය තනතුරු වලට පත් කරනවා දැන් රාජ්‍ය තනතුරු වලට පත් කිරීමෙන් මේක මේක රජයක ගැටලුවක් නෙමෙයි මම මෙතන මේ කියන්නේ මං කියන්නේ මේක පොදු ප්‍රශ්නයක් අපි මේකට පොදු විසඳමක් හොයාගෙන ඉදිරියට යන්න ඕනේ. එතකොට මේ අයට වෙන්නේ හුඟක් වෙලාවට මේ අය ලං වෙනවා රාජ්‍ය තන්ත්‍රයේ ඉන්න අයට. උදාහරණයක් ගත්තොත් බැංකුවක් ගත්තොත් බැංකුව නියාමනය කරන්නේ මහා බැංකුව. එතකොට මහා බැංකුවේ ඉහළ නිලධාරීන් විශ්‍රාම ලබන්න ලං වෙනකොට ඒ අයගේ නියාමනය ගැන ගැටලුවක් ප්‍රශ්නයක් වෙයි. ඒ අයට පුළුවන් නම් පුද්ගලික බැංකුවකට ගිහිල්ලා පුද්ගලික බැංකුවේ අධ්‍යක්ෂක වෙනෙක් හරි සභාපති වෙන්න යනවනම් ඉතින් මං හිතන්නේ මේ ගැටලුව ප්‍රශ්නය තියෙනවා මේ ගැටලුව ප්‍රශ්නය තියෙනවා නැත්තම් හිතුවොත් තානාපති තනතුරක් ලබා ගන්නට පුළුවන් රජයකින් මම විශ්‍රාම ලැබුවට පස්සේ නියාමයේ ආතැනක වෙන්න පුළුවන් අධිකරණයේ වෙන්න පුළුවන් හමුදාවේ වෙන්න පුළුවන් ඒතර ඒ අය ඒ දේශපාලඥයන් ඒ ඇමතිවරුන්ට ලං වෙන්න පුළුවන් කිට්ටු වෙන්න පුළුවන් ඉතින් මේකට විසඳුම් තියෙනවා මේකට තියෙන විසඳුම් ඇවිල්ලා ඒ වගේ ඉහළ තනතුරු වල ඉන්නකොට විශේෂයෙන්ම මම මේ ක්ෂේත්‍ර තුන තෝරගත්තේ මේ ක්ෂේත්‍ර තුන බොහොම වැදගත් අධිකරණය නියාමනය හමුදාව මේ ක්ෂේත්‍ර බොහොම වැදගත් ඒ නිසා තමයි මම මේ ක්ෂේත්‍ර තුන තෝරගත්තේ මං හිතන්නේ ක්ෂේත්‍ර වලින් අයින් වුණාට පස්සේ කාලයක් ඉන්න තියෙන්න ඕනේ ඒ අයට ඒ තනතුරු ලැබෙන්න ඉස්සලා a cooling off period this is a common policy That we must adopt for all Sri Lankan governments, present and future, a common policy that we must adopt. Cooling off period ekak tibbot, oya gataluwen, oya prashnen, apita midennata puluwan. Ithin man hitanne meka bohoma wedagath, meka gana api hitannata one. E wageema langadi mata danagannata aawa, mama meka nan karanne neha, mokada meka taama saagatcha wenna karunak nisa, namak denne neha. Namuth dwitwa purawasi bhavaya tiyena pudgalayan, harida? Lankawe අපි පත් කරනවා තානාපතිවරු හැටියට. දැන් එක එක මත තියෙන්න පුළුවන් මේක ගැන එක එක මත තියෙන්න පුළුවන්. ඉතින් මගේ මතේ ඇවිල්ලා ද්විත්වපුරවැසිභාවයේ තියෙන පුද්ගලෙක් හරිද? ළඟදි ද්විත්වපුරවැසිභාරයක් ගත්තත් එකක්. නමුත් සමහර අය දැනට යෝජනා වෙන නම් ඔබතුමන්ලම පුදුම වෙන්න පුළුවන්. අවුරුදු 40කට ලංකාවේ නැහැ. අවුරුදු 40කට ලංකාවේ නැහැ. එතකොට බදු ගෙවල නැහැ. මේ ලංකා චන්ද දාලා නැහැ බදු ගෙවලා නැහැ ලංකාවක සම්බන්ධතාවයක් නැහැ මං හිතන්නේ මේ රටේ පුරවැසියෝ ඉන්නවා උගත් අය ඉන්නවා වෘත්තීය වේදින් ඉන්නවා මේ රටේ අය ඉන්නවා මේ රට ගැන ගිහිල්ලා පිට රටවල් වල කතා කරලා අපේ රට වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් පුද්ගලයෝ සිටිනවා මේකත් මං හිතන්නේ මොන ආණ්ඩුවක් තිබුණත් මේවා පොදු ප්‍රතිපත්ති වෙන්නට ඕනේ පොදු ප්‍රතිපත්ති හැටියට අපි මේවා ගන්න ඕනේ ඉතින් ද්විත්වපුරවැසි භාවය තියෙන පුද්ගලයන් ඒ වගේ විශාල අවුරුදු දශක ගණන් වලට ඒ අයගේ දරුවන් ඉපදිලා තියෙන ඒ රටවල් වල දරුවන්ගේ වයසම අවුරුදු 30යි 35යි 40ක් වෙනවා ඉතින් මේ අය කොහොමද ගිහිල්ලා අපේ රට වෙනුවෙන් පෙනී සිටින්නේ කොහොමද මේක ඇත්තටම ගැටලුවක් මේක විශාල ප්‍රශ්නයක් ඉතින් මං හිතන්නේ අපි එකතු වෙලා පොදු ප්‍රතිපත්තියක් හදමු ලංකාව වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඒ වගේ ඒවල් නොවන එක ඉතින් මම අවසන් කරනවා මම කතා කරන්නේ අපිට හුඟක් ගැටලු ප්‍රශ්න තියෙනවා හුඟක් ඒවා සාකච්ඡා වුණා ආර්ථිකය ගැන මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ ශ්‍රී ලංකා ගුවන් සේවාව ගැනත් පස්සේ කතා කරන්න පුළුවන් මොකද අපිට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ආර්ථිකය ගැන කරපු විග්‍රහය ගැන වාද විවාදයක් ලබා දෙනවා කියලා කිව්වා අපි ඒ වෙලාවේ ඒක ගැන සාකච්ඡා කරමු නමුත් මේ වලට හුඟක් දේවල් වලට මුල ඇවිල්ලා ඇත්තටම කරන පත්වීම් වල ගැටලුව ප්‍රශ්නය තමයි මුල සුදුසු පුද්ගලයන් සුදුසු තැනට පත් කළ යුතුයි ස්තුතියි
ගරු සුමේදා ජයසේන මන්තුමි
ගරු සභාපතිතුමනි මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම ගරු ඉරාන් වික්‍රමරත්න ගරු හිටපු අමාත්‍යතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. ඒ වගේම එතුමා මං හිතන්නේ කිව්වා උත්තරයක් දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අවධියේ අපේ මුළු රටම විනාශ කරයි කියලා. එතුමාට ඇත්තට මං ගරු කරනවා. ගරු කරන හිටපු අමාත්‍යවරයෙක් ඒ වුණත් එතුමා වැරදි හැඟීමකින් එහෙම කතා කිරීම ගැන මම විශේෂයෙන්ම කනගාටු වෙනවා. අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි එල්ටීටී ත්‍රස්තවාදීන්ගෙන් විනාශ කරලා තිබුණ රට. ඒ වගේම අවුරුදු 30ක කාලයක් තිස්සේම විනාශයට පත් වුණු අපේ රට විශේෂයෙන්ම එල්ටීටී ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන විශාල සංවර්ධනයක් රට පුරා ඇති කරපු ජනාධිපතිවරයෙක් හැටියට මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති එතුමාලා හිතාගෙන ඉන්න විදිහ නැද අදහස් කරන විදිහ තාම වැරදි කියලා. එහෙම මතක් කරමින් UMP එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පහුගිය කාලේ කරපු වැඩ පිළිබඳව මම විශේෂයෙන් මතක් කරන්න කතා කරන්න යන්නේ නැහැ. ඒ වුණත් එතුමා හිටපු ජනාධිපතිතුමා මේ රටේ ඇති කරපු සියලුම සංවර්ධන ව්‍යාපෘති රාශියක් විදේශ රටවලට විකුණමින් ඒ වගේම ආණ්ඩුව පත් වෙලා මාස දෙකක් යනකොටම මහා බැංකුව සම්පූර්ණයෙන් මංකොල්ල කාලා කරපු විනාශය නිසා අපේ රටට ඇති වුණ හානිය පිළිබඳව මම විශේෂයෙන් මේ අවස්ථාවේ පොඩ්ඩක් මතක් කරන්නට කැමතියි. ඒ නිසාම තමයි මුළු රටේම ජනතාව පිටින් විශාල බදු බරක් පටවලා දිළිඳු ජනතාවත් ඒ වගේම අනිකුත් සියලුම ජනතාව පිට වක්‍ර බදු රාශියක් පටවලා අපේ රට විනාශයට පත් කළේ ඒ වකවානු ඒ කාල වකවානු තුල කෙනෙක් මම විශේෂයෙන් මතක් කරන්නට කැමතියි. ඒ වගේම අද අපි විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්නේ සෞභාග්‍යයේ දැක්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටට ජනතාවට එදා දුන්න විශේෂයෙන්ම පොරොන්දු එක එක ඉෂ්ට කරගෙන යන්න හදන මේ අවස්ථාවේදී ආණ්ඩුව පත් වෙලා තව මාස දෙකක පමණ කෙටි කාලයක් පමණයි වෙන්නේ. ඒ කාලය තුළ 2007 අංක 48 දරන විශේෂ විරඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග 7ක් පනවලා තිබෙනවා. මේ අවස්ථාවේ ඒ පිළිබඳව විශේෂයෙන් මම වචන කීපයක් කතා කරන්න කැමතියි. මේ දිනවල කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කරන ලද නිර්දේශ මත පදනම්ව රටේ ජීවන වියදම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අනුකමිටුව ගත්ත තීරණ අනුව කෘෂිකාර්මික ද්‍රව්‍ය අපේ රට ගේන පාරිභෝගික කෘෂිකර්ම ද්‍රව්‍යවල බදු විශේෂයෙන්ම අඩු කරන්නට පාරිභෝගික භාණ්ඩවල නැත්නම් පාරිභෝගික ද්‍රව්‍යවල මිල අඩු කිරීම සඳහා විශේෂයෙන් මේ බදු අඩු කිරීමට පියවර අරගෙන තිබෙනවා. සඳහා විශේෂයෙන්ම බොම්බයි ලුණු වගේ දේවල් ඒවට පැනනවා තිබෙන බද්දෙන් රුපියල් 39කින් පමණ අඩු කරලා තිබෙනවා. ඒ වගේම අවශ්‍ය නොවන නිසා දුම්කොළ වැනි බදු වල බද්ද ඉහළ දමලා තියෙනවා. මොකද අපේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවෙනත් අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. ඒ තුලින් රටට වෙන ආදායම් විශේෂම අහිමි වීම නිසා එවැනි දේවල් වල බදු ඉහළ දමලා තියෙනවා. ඒ වගේම තීරු බදු ගැලපීමක් සිදු කරන්නට කටයුතු කරලා තිබෙනවා. පිටරටින් ගෙන්නවන සියලුම දේවල් උඳු වගේ ද්‍රව්‍ය ඒ වගේම පළතුරු යුස ද්‍රව්‍ය ඒ වගේ මේ බද්ද 30%කින් ලීටරයකට 30%ක් වගේ තියෙන අවස්ථාවේ රුපියල් 40ක් වැනි මුදලක් කින් බදු පැනවීමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම වැට් බද්ද 15%ක් පහුගිය කාලෙම වැට් බද්ද 15% දක්වායි කියලා දාලා තිබුණු වැට් බද්ද 8% දක්වා අඩු කිරීම නිසා ඒ තුළ රටේම ජනතාව විශාල සහන රාශියක් ලබන්න පුළුවන්කම ලැබුණා. ණය ලබා ගැනීම වගේ බැංකුවලින් ණය ලබා ගැනීම සහ අනිකුත් වැට් බදු ගෙවීම තුළ ව්‍යාපාරිකයන්ටත් සාමාන්‍ය ව්‍යාපාරිකයන්ටත් සහන රාශියක් සැලසීලා තිබෙනවා. පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් තමයි ඒ පැවති වැට් බද්ද විශේෂයෙන්ම ඉදිරියට මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුළ අඩු කරලා ජනතාවට සහන ලබා දෙන්නට කටයුතු කරලා තිබෙන්නේ. ඒ නිසා මේවට කාලයක් පනවලා ඒ බදු කාල සීමාව තවත් කෙටි කාලයක් තුර දීර්ඝ කරන්නත් සමහරක් මේ වගේදී කටයුතු කරලා තිබෙනවා. අපේ රටේට ගෙන්වන කඩල පරිප්පු සීනිවල බදු අඩු කිරීම තුළ පාරිභෝගිකයන්ට තවත් සහන රාශියක් සලස්වලා තිබෙනවා වගේම ඒ සඳහා 120 ඉඳලා 110 දක්වා බදු අඩු කරලා තිබීම වැදගත් අවස්ථාවක් හැටියට මම දකිනවා. ඒ වගේම අපේ විපක්ෂයේ හිටපු ගරු මන්ත්‍රීතුමා බිමල් රත්නායක මන්ත්‍රීතුමා කතා කළා. ඒ කතා කරන අවස්ථාවේදී එතුමා විශේෂයෙන්ම ප්‍රකාශ කළා මේ වෙනකොට රටේම එළවලු මිල වැඩි, ඒ වගේම සහල් මිල වැඩි, අනිකුත් ද්‍රව්‍ය මිල වැඩි කියලා. ඇත්තටම ඒක අපි කවුරුත් පිළිගන්න දෙයක්. එළවලු මිල අද ඉහළ ගිහිල්ලා තියෙනවා, සහල් මිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකට හේතු තියෙනවා. පහුගිය කාලවකවාන තුලම මාස 5ක් 4ක් 5ක් තිස්සේම එක දිගටම අධික වර්ෂාව පැවතුණා අපේ රටේ. මේ අධික වර්ෂාවත් සමග ගොවීන්ට මේ වගාවන් කරගෙන යන්නට කොහොමඩක් පුළුවන් කමක් ලැබුණේ නැහැ. සෑම තැනකම මේ වගාකරුවන් එළවලු ගොවීන් සහ වී ගොවිතැන් කරන ගොවීන්ගෙත් අනිකුත් සියලුම අපනයන භෝග වගාකරුවන්ගෙත් වගාවන්ට ලොකුම හානියක් සිදු වුණා. හානියක් සිදු වුණායි කියන්නේ එළවලු වගා කරන්න බැහැ. තද වර්ෂාවට විශේෂයෙන් මේවා කුණු වෙනවා. ඒ කුණු වෙන අවස්ථාවලදී එළවලු හිඟයක් ඇති වුණා. තද බල විදිහට හිඟයක් ඇති වුණ නිසා එළවලු මිල අධික විදිහට ඉහළ ගියා. ඒ විතරක් නෙවෙයි වී වගා කරන වී ගොවීන්ගෙත් කුඹුරු වලට වී විශේෂයෙන්ම වැපුරුවට පස්සේ මේ වී තද වර්ෂාව නිසා සමහර විට පොළවට කාවැදිලා යට ගියා. ඒ වගේම පුංචි පැල කාලෙත් මේ පැලත් වතුරේ ගහගෙන ගිය නිසා කුණු වෙන පටන් ගත්ත නිසා මේ වී වගාවත් හානි සිදු වුණා. මේ හේතු නිසා සහල් මිල සහ එළවලු මිල ඇත්තරම වැඩි වෙලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ස්වභාවිකව විශේෂයෙන්ම අපේ රටේ සිදු වුණු යම් යම් ආපදා නිසා එවැනි දේවල් හේතු බවට පත් වෙලා තිබෙනවා. ඒක මං හිතන්නේ ආණ්ඩුවකට රජයකට නෙවෙයි මොනම රජයක් බලයට පත් වුණත් මෙවැනි දේවල් විශේෂයෙන්ම එකපාර වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා ඉදිරියේදී දැනට වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. එළවලු මිල සහ මේ වී වගාව නැත්තම් වී වගාව ඉහළ ගිහිල්ලා තියෙන සහල් මිල යම් ප්‍රමාණයට අඩු කිරීම සඳහා පියවර දැනට අර ගණමින් පවතිනවා. ඒ වගේම කුරුඳු, ගම්මිරි, සාදික්කා, පුවක්, කරාමුණැටි වගේ වගේම කහ, සියඹලා, කරඳ බුංගු වැනි ද්‍රව්‍ය මේ රටේ නිෂ්පාදනය වැඩි කිරීම ඉතාමත්ම අපිට සහන තත්ත්වයක් ඇති වෙනවා. අපේ රටේ මේ විදේශ රටවලට විශේෂයෙන් මේ වගේ අපනයන භෝග අපි යැවීම තුලින් නැත්නම් මේ භෝග වගා කරලා අපේ රටේ ගොවියටත් විශාල වාසියක් අත් වෙනවා වගේම රටට ඒ වෙනුවෙන් විදේශ විනිමයක් අපේ රට ළඟා කරගන්න
මන්ත්‍රීමේ කාලය අවසන්යි
පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ වගාවන් වැඩි දියුණු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා තමයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දැනටමත් පියවර අරගෙනමින් පවතිනවා. දැනට ප්‍රති අපනයන සම්පූර්ණයෙන්ම නවතා තිබෙන නිසා ඉදිරි කාලය තුළ මම හිතන්නේ ගම්මිරිස් මිල, රබර් වැනි දේවල් වල මිලත් සහ අනිකුත් වගාවන් වල මිල මීට වඩා ඉහළ යන්නට මේ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. පහුගිය කාලවල මට මතකයි 1400ට 500ට විකුණපු ගම්මිරිස් පහුගිය කාලේ විශේෂයෙන්ම 500ට 400ට මිල ගණනකට බැස්සා. ඒකෙන් ගොවියා සම්පූර්ණයෙන්ම අසරණ තත්ත්වයට පත් වුණා වගේම අපිට විදේශ විනිමය බොහොමයක් අපේ රටට අඩු වුණා. ඒ වගේම ආනයින හපනයින පාලන
ගරු මන්ත්‍රීමේ
කතාව පාලන අනුව දැස් පාලන අයිතම ලැස්තුව හා තහනම් අයිතම ලැස්තුව පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය ආරක්ෂාව කිරීම සඳහාත් අපද්‍රව්‍ය ආනයනය පාලනය කිරීමටත් දේශීය නිෂ්පාදනය සලකා කුළුබඩු ආනයනය පාලනය කිරීමත් කළ යුතු තිබෙනවා. ඒ වගේම දැනට අපේ රටට විදේශ රටවලින් ගෙන්වන රබර් ප්‍රමාණය අඩු කර
ගරු මන්ත්‍රීමේ කාලය අවසන්යි කතාව
වැඩි කර තවත් මේ කටයුතු කරනවා නම් මම හිතන්නේ ඉදිරියේදී එහෙම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් දේශීය වශයෙන් දේශීය ගොවියාට විශේෂයෙන්ම ශක්තිමත් වෙනවා වගේම අපේ රට විදේශ විනිමය ලබා ගැනීම හැකියාව ඇති වෙනවා. මේ ආකාරයට දැනටමත් අපේ රට ඇත්තටම මේ යෝජනා කරලා තියෙන යෝජනා ඉතාම සුදුසු යෝජනා හැටියට ඒ වගේම පනවලා තිබෙන බදු සහනයන් නැවතත් දීර්ඝ කරන ඒවත් ඒ කටයුතු කිරීම තුලින් අපේ රටේ ජනතාවට සෙතක් අනිවාර්යයෙන් සැලසෙනවා වගේම අපේ රට ඉදිරියට යෝජනා කරලා තියෙන ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලත් ඒ වගේම මේ වෙනකොට මාර්ග ලක්ෂයක වැඩපිළිවෙලකුත්
ක්‍රියාත්මක
කටයුතු කිරීමත්
හා එnde එතනම් இந்த வரிகளை சுமத்துவதன் மூலம் இந்த நாட்டிலே ஒரு மாற்றத்தை கொண்டு வர வேண்டும் என்று புதிய அரசாங்கம் முயன்று கொண்டிருக்கிற வேளையிலே கடந்த காலத்திலே விசேடமாக
ஓட ப்ளீஸ் அப்பே சிவசிங்க மந்துமார் தேனூர்.
கடந்த அரசாங்க காலத்திலே சபைக்கு தலைமை தாங்கும் தலைவர் அவர்களே, இந்த வரி சுமைகள் மூலம் இந்த நாட்டில் ஒரு மாற்றத்தை ஏற்படுத்த வேண்டும் என்று புதிய அரசாங்கம் வேண்டுக் கொண்டிருக்கிறது. ஆனாலும் வரிகள் சுமத்துவதன் மூலம் மாத்திரம் இந்த நாட்டை நாங்கள் மீட்டெடுத்துக் கொள்ள முடியாது. அபிவிருத்திகளாக திட்டமிட்டு செய்யப்பட வேண்டும். அது கடந்த காலமாக இருந்தாலும் சரி, நிகழ்காலமாக இருந்தாலும் சரி. இதுபோன்றுதான் கடந்த ஆட்சி காலத்திலே எங்களது பிரதேசத்திலே முந்தைய நாறு விவசாய சமூகத்தை முன்னேற்ற வேண்டும் என்பதற்காக முந்தைய நாறு ஆற்றுப்படுக்கை அபிவிருத்தி திட்டம் என்ற ஒரு பிரமாண்டமான ஒரு அபிவிருத்தி திட்டம் ஆரம்பித்து வைக்கப்பட்டது. கௌரவ அமைச்சர் ஹரிசன் அவர்களும் நானும் பங்கு பற்றுதலோடு பிரான்ஸ் நாட்டினுடைய AFD நிறுவனத்தின் கடன் அடிப்படையிலே 33,000 மில்லியன் ரூபாய் செலவிலே ஒப்பந்தம் செய்யப்பட்டு மகாயோயா ரூகம் என்ற இரண்டு பிரிவுகளாக பிரிக்கப்பட்டு அபிவிருத்தி செய்யப்பட்டு அதனோடு இரண்டு பிரதான நீர்த்தேக்கங்கள் செய்வதற்கான முனைப்புகள் கடந்த ஆட்சி காலத்திலே செய்யப்பட்டது என்பதை இந்த சபை தெரிந்து கொள்ள வேண்டும். அதிலே விசேடம் என்னவென்று சொன்னால், 16,000 ஏக்கர் புதிதாக விவசாயம் செய்வதற்குரிய அந்த சந்தர்ப்பம் அதன் மூலம் எங்களுக்கு கிடைக்க இருந்தது. அதுபோன்று குடிநீருக்காக மகாயோயா பிரதேசத்திலே 2 CM அளவும் ரூகம் பிரதேசத்திலே 12 CM அளவும் குடிநீர் செங்கலடியிலிருந்து ஓட்டமாவடி வரை கொடுப்பதற்கு ஏற்பாடு செய்யப்பட்டிருந்தது. சபையிலே கௌரவ வியாழேந்திரன் அவர்கள் அமர்ந்து கொண்டிருக்கிறார்கள், கேட்டுக் கொண்டிருக்கிறார்கள். எனவே இந்த வேலை திட்டங்கள் மிக அவசரமாக செய்யப்பட வேண்டும் என்பதுதான் எங்களுடைய எதிர்பார்ப்பு. 16,000 ஏக்கர் மட்டக்களப்பு மாவட்டத்திலே புதிதாக செய்கை பண்ணக்கூடிய ஒரு வசதி இருக்குமாக இருந்தால் அந்த மாவட்டத்திலே வறுமையை குறைத்து விடலாம் என்கிற எதிர்பார்ப்பு எங்களிடத்திலே இருக்கிறது. அதுவே கௌரவ அமைச்சர்கள் இது தொடர்பிலே மிகுந்த அக்கறை எடுக்க வேண்டும், அதனை செய்ய வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். இதுபோன்றுதான் அன்றைய தினமே நாங்கள் கல்குடா பிரதேசத்திலே மூக்கரன் ஓடை என்கிற ஒரு பிரதானமான ஒரு சிறிய பாலம் ஒன்று அமைப்பதன் மூலம் அக்ரானை பிரதேசத்தில் வசிக்கின்றவர்கள், முருத்தானை பிரதேசத்தில் வசிக்கின்றவர்கள், வடமுனை பிரதேசத்தில் வசிக்கின்ற விவசாய சமூகத்திற்கு அது ஒரு பிரதான பாலமாக இருக்கின்ற காரணத்தினால் அன்றைய தினம் அதற்கும் நாங்கள் கௌரவ ஹரிசன் அமைச்சர் அவர்களை வைத்து அதற்குரிய அத்திவாரை கல்லை செய்தோம். அது கிட்டத்தட்ட 40 மில்லியன் ரூபாய்களில் தான் திட்டமிடப்பட்டது. ஆனால் இன்னும் அது ஆளும் தரப்பினரால் பார்க்காமல் இருக்கின்ற விடயம் ஒரு கவலையாக இருக்கிறது. இது அரசியல் அல்ல, நான் அரசியலுக்காக இதை பேசவில்லை. அரசியல் வர இருக்கிறது, அதன் கோலாகலமான நிகழ்ச்சிகளை நாங்கள் கடந்த காலத்தில் கண்டவர்கள், எதிர்காலத்திலும் அதை நாங்கள் சந்திக்க தயாராக இருக்கிறோம், அது வேறு விடயம். ஆனால் மூக்கரனோடை கட்டப்பட வேண்டும், அந்த பிரதேசத்திலே இருக்கிற அக்ரானை முருத்தானை வடமுனை பிரதேச மக்களுக்கு அது ஒரு சந்தர்ப்பத்தை வழங்க வேண்டும் என்கிற விடயம். அதனோடு முக்கியமான ஒரு வேலை திட்டம் தான் கல்குடா பிரதேசத்திலே 2 சமூகமும் நீர் பிரச்சனையிலே சண்டை பிடித்துக் கொள்கிற சமூகமாக இருக்கிற விழாலோடை அணை கட்டு, அந்த அணை 115 மில்லியன் ரூபாய் செலவிலே மதுரோயா நீரையும் வீணாகாமல் கொண்டு வருவதன் மூலம் வாகனேரி புனானை மேற்கு புனானை விவசாயிகள் எல்லாம் பயன்பெறுகிற அதிலே கிட்டத்தட்ட 20,000 ஏக்கர் விவசாயத்தை ஒழுங்கமைத்து செய்யக்கூடிய விடயம். இவைகள் தான் இந்த நாட்டிலே செய்யப்பட வேண்டிய விடயம். ஏர்போர்ட்டை கட்டுவதோ ஹார்பர்களை கட்டிக் கொள்வதோ அல்லது வேறு வேறு விடயங்கள் செய்வதோ அல்ல கௌரவ வியாழேந்திரன் அவர்களே. இதை போட்டுதான் நாங்கள் செய்ய வேண்டும், இந்த விடயங்களில் தான் நாங்கள் முன்னுரிமை கொடுக்க வேண்டும் என்று நான் இந்த இடத்திலே நான் மிகவும் வேண்டுகோள் விடுக்கிறேன். அதற்கு பொறுப்பான அமைச்சர்களின் கவனத்திற்கும் இதை நான் கொண்டு வர இருக்கிறேன்.
மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தவரையிலே அண்மை காலமாக பெரும்போக விவசாயம் மிகவும் சீரழிந்து போனது. இந்த பெரும்போக வெள்ளாமை வெள்ளப்பெருக்கின் காரணமாக மட்டக்களப்பு மாவட்டத்திலே பெரிதும் பாதிக்கப்பட்டது. 64,447.2 hectare விவசாயம் செய்யப்பட்டது. அதிலே 2,800 hectare கிட்டத்தட்ட 7,000-8,000 acres விவசாய காணி வெள்ளாமை மிகவும் மோசமான முறையிலே பாதிக்கப்பட்டிருக்கிறது. ஒரு வெள்ளப்பெருக்கின் காரணமாக கிரான், வெள்ளாவளி பிரதேசம், வாகரை பிரதேசம், ஏறாவூர் பற்று, பட்டிப்பளை, வாகனேரி, ஓட்டமாவடி, மீராவோடை, வாழைச்சேனை போன்ற விவசாய சமூகங்கள் இதனால் மிகவும் கடுமையாக பாதிக்கப்பட்டிருக்கிறார்கள். இவ்விடத்திலே நாங்கள் கேட்பது, எலெக்ஷன் வர இருக்கிற தேர்தலை முன்னிறுத்தியாவது இவர்களுக்கு ஏதாவது செய்து கொடுங்கள் என்றுதான் நாங்கள் சொல்கிறோம். அவர்கள் யாருக்கு வாக்களிக்கிறார்கள் என்பதை பற்றி நாங்கள் கவலைப்பட்டுக் கொள்ளப் போவதில்லை. ஆனால் அந்த பாதிக்கப்பட்டு போயிருக்கிற மாவட்ட விவசாய சமூகம், மட்டக்களப்பு மாவட்ட விவசாய சமூகத்திற்கு அந்த சந்தர்ப்பத்தை இந்த ஆளும் தரப்பினர்கள் பெற்றுக் கொடுக்க வேண்டும். விசேடமாக வர இருக்கிற பொது தேர்தலுக்கு முன்பால் செய்யப்பட வேண்டும். கடந்த காலத்திலும் இவ்வாறு எங்களுடைய காலப்பகுதியில் ஏற்பட்டு அதற்கு 100% கொடுப்பதற்குரிய சந்தர்ப்பம் கிடைக்கவில்லை. அதிலே கணிசமான பங்கினர்களுக்கு மாத்திரம்தான் கொடுக்க முடிந்தது. ஒரு பகுதியினர்கள் பாராமுகமாக மட்டக்களப்பு மாவட்ட விவசாயிகள் பாதிக்கப்பட்டார்கள். எனவே அந்த சந்தர்ப்பத்தை இம்முறையும் செய்து விடாது தொடர்ந்தேச்சியாக அந்த பணிகளை, பாதிக்கப்பட்டு போயிருக்கிற வெள்ளாமையின் காரணமாக பாதிக்கப்பட்டு போயிருக்கிற அந்த விவசாய சமூகத்திற்கு நஷ்டஈடு வழங்கப்பட வேண்டும் என்று நான் வினயமாக வேண்டிக்கொள் விடுக்கிறேன். அதுபோன்று கடந்த ஆட்சி காலத்திலே எங்களது பிரதேசத்திலே மிகவும் தேவைப்பாடாக இருந்த ஒரு கலாச்சார மண்டபம், அதிலே 143 million ரூபாய் செலவிலே கட்டப்பட்ட இருந்த அந்த கலாச்சார மண்டபத்திற்கு கிட்டத்தட்ட 40 million அளவிலே ஆரம்ப வேலைகள் நடந்திருக்கிறது. ஆனால் இப்பொழுது அந்த பிரதேசத்திலே இருக்கிற ஒரு சிலர்கள் அதை சொல்லுகிறார்கள், முன்னாள் அமைச்சராக இருந்தவர் ஒரு அழகான நெல் கபடாவை ஒன்றை, நெல் ஸ்டோரை கட்டுவதற்கு பார்த்திருக்கிறார், அது சரியாக முடியவில்லை என்கிற விடயத்தை அவர்கள் அந்த விடயத்தை அவர்கள் அதை மிகவும் வன்மமாக பார்க்கிறார்கள். அந்த வேலை திட்டத்தை செய்ய முடியவில்லை. கலாச்சார மண்டபம் அல்லாது நெச்சந்தைப்படுத்தும் சபைக்கு கட்டப்பட்டு இருக்கிற ஒரு களஞ்சிய சாலை போல் காட்சி அளிப்பதாக அவர்கள் சொல்லுகிறார்கள். அதுபோன்றுதான் வாழைச்சேனை மீன்பிடி துறைமுகம் என்கிற விடயத்தையும் நாங்கள் அபிவிருத்தி செய்வதற்கான முனைப்புகளை செய்ய வேண்டும் என்று கேட்டுக்கொண்டிருக்கிறோம். எனவே இந்த விடயங்களை இந்த அரசாங்கத்திலே இருக்கிறவர்கள் மிகுந்த அக்கறை எடுத்து இந்த மக்களுடைய, மட்டக்களப்பு மாவட்ட மக்களுடைய பிரச்சனை தீர்க்கப்பட வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். கரு மூலாசாரோட மந்திரிமணி விசேடம் விசேஷம் அதிகரு ஜனாதிபதி துமாணவா மே லங்காவை இன்ன சியலும ஜனகோட்டஸ் தமிழ வேண்ட புலுவாம், முஸ்லீம் வேண்ட புலுவாம், பேகர் வேண்ட புலுவாம், சிங்கள வேண்ட புலுவாம் ஒக்கமே சமானம் அப்படி பலனமாக்கலாம் தமாய் ஜனாதிபதி கோத்தாபே ராஜபக்ச மதித்துமா சதகம் கரண்டு நமது விசேஷம் அப்பே பத்தி வல்ல கல்கூட ஆசிரம் வலதி சமார உதவியட்ட மே அவஸ்தா வலதி மினிசுவ பயக்கரணோ சமார இல்லா முனஹரி கருவணத்தங் மே பிரஸ்னே கருவணத்தங் நெத்தம் மே போட்டோட சந்த துண்ணத்தங் அப்படி என்ஐபிஏ கண்ட தினவா சிஐடிஏ கண்ட தினவா கேலா அப்பே சபாபைத்துமணி ஏ பிரச்சாரே கனியனோ அமே அவஸ்தாவேதி மமே அவஸ்தாவதி வகைக்கு மெக்கி மங்கி அண்டோன அதிகரு ஜனாதிபதி துமா மேக்கட்ட அவதானம் கண்டு உணக்கையில் அனைத்தம் ஆண்டு பக்ச இன்னும் மந்திரியோர் அமைத்தியோர் மேக்க சுயலபலண்டோன எத்தனை இன்னும் நம்ப பிளேட் நெத்துவ அழுத் மோட்டார் சைக்கிள் கீப்பே தீல தீனும் ஏ கரகன வில்லா கீனும் அப்படி கோத்தாபே கந்தாயம் தப்புறது வெடிப்புற கத்தா கருகுத் அப்படி மேக்கட்ட ஒத்து தினவா ஒகுல உஷனவா ஏம பிரச்சாரே கரணவா ஏ ஹிந்தா கல்குட ஆசிரியர் அப்படியே பெத்திவல கருணா கர்லா மந்தண்ணா மந்தண்ணா கோத்தாபே ராஜபக்ச ஜனாதிபதி துமா ஏ வகை பலாபுரத்து மனுஷனே அப்படி தாண்டவா ஏ உனாட்டு மேக ஹொயல பலண்டோனைக்கேலாம் மே அவஸ்தாவேதி மம் மே சபாவட்டத் அதால அமைத்து மாட்டத் ஆரக்ஷக அமைத்து மாட்டத் மே அவஸ்தாவேதி மம் மே பணிவிடே கேமிங் மண்ணி ஹண்ட வினுவா இஸ்தூதி ஐ வில் கெட்
பவசுதி மந்துமா ශයන් සේමත් සිංහ ගරු අමතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි. අමීර් අලි මන්ත්‍රීතුමාගේ කතාව විශේෂයෙන්ම මම අහනවා ඔබතුමාගෙන් ඔය ඔබතුමා අද කරපු පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියට හෝ එහෙමත් නැත්නම් වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පැමිණිලි කළා තියෙනවද? කොහාම පැමිණිලි ඉදිරිපත් කරන්න? ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් හොයලා බලන්නම්. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම පැමිණිලි ඉදිරිපත් කරන්න. මොකද මේ තොරතුරු ලබා දීම ඉතාම වැදගත් වෙනවා. අපි දන්නවා අපේ රටේ ඉතාම අමිහිරි අත්දැකීමක් තිබ්බා පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒ ප්‍රහාරයත් සමග අපේ රටේ නැවත ත්‍රස්ත බය, ඒ වගේම මේ මරණ බය නිර්මාණය වුණා. ඉතින් ඒ කටයුතු සිදු කරද්දී මම හිතනවා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට මේ තොරතුරු ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම දැන් අද මංගල සමරුවේ රැමතුමත් එක්සත් ජාතික පක්ෂයත් චෝදනා කිහිපයක් එල්ල කරා. දැන් මට මෙතන තේරුම් ගන්න තියෙන කාරණාව තමයි ඔවුන් දැන් කියනවා මේ පවතින රජය ලබා දීපු බදු සහන වැරදි කියලා. දැන් බදු සහන ලබා දුන්නහම මේ රටේ 169ක් ජනතාව අනුමත කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරාම ඒකට විරුද්ධව ඡන්දය ඉල්ලපු අය අපෙන් අහනවා ඇයි ඒ බදු අඩු කරේ? බදු අඩු කරාම හොඳ නැහැ නේද? කොහෙන්ද ඒ ජනවර්ම ලැබුණේ කියලා. මං ඉතාම පැහැදිලිව විපක්ෂයේ සියලුම ගරු මන්ත්‍රීතුමාලාට මතක් කරන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ 170,000කට ආසන්න ප්‍රමාණයක් ඡන්දය ලබා දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරන්න ජනතා වරමක් දීලා තියෙනවා. එතකොට ඒ ජනතා වරම තමයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට සදාචාරාත්මකව බදු සම්බන්ධයෙන් කතා කරන්න බෑ. ඔවුන් බදු දිගින් දිගටම වැඩි කරලා 2014ට සාපේක්ෂව බදු ප්‍රමාණය දෙගුණ කරලා ඒකේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැති වෙද්දී බදු වැඩි කරපු ආණ්ඩුවක් මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. එයින්ද ප්‍රතික්ෂේප කරපු අය ජනතාව ඉල්ලපු ඒ බලාපොරොත්තු ඉටු කරද්දී ඒ ගැන විවිධ චෝදනා එල්ල කිරීම මං හිතන්නේ එතරම් හොඳයි කියලා. එතකොට ඊළඟට මොකද්ද මෙතන තියෙන විසඳුම? බදු වැඩි කරපු ජනතාව, බදු වැඩි කරපු ආණ්ඩුව මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළා තියෙනවා නම්, බදු අඩු කරන්න කියලා අලුත් ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කරලා තියෙනවා නම් විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ලැබෙන ජනවරමත් එක්ක, ඒ වගේම අද මේ පාර්ලිමේන්තුව ඇතුලේ කිසියම් ආකාරයක සමතුලිතභාවයක් නැත්නම්, අද එක්සත් ජාතික පක්ෂය බදු අඩු කිරීම සම්බන්ධයෙන් සතුටුත් නැත්නම් මොකද්ද ඊළඟ විකල්පය? ජනවරමට ගරු කිරීම අපි සියලු දෙනාගේම යුතුකමක් සහ වගකීමක්. එහෙනම් ඊළඟ විකල්පය අපි දකින්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම අද හදනවා නම් මේ පාර්ලිමේන්තුව තුල මාර්තු දෙවනිදා වෙනකන් තමන්ගේ මන්ත්‍රී ධූරය රැකගෙන අපේ රජයේ විවේචනයට ලක් කරන්න, ජනාධිපතිතුමා විවේචනයට ලක් කරන්න අපි ආණ්ඩුවට යෝජනාවක් කරනවා. ඒ යෝජනාව තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා පරාජයත් සමග, පැවති රජයේ පරාජයත් සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ තමුන්නාන්සේලා කිව්වා අපිට ආණ්ඩුවක් බාර ගන්න, ආණ්ඩුවක් බාර ගන්න කරගෙන යන්න කියලා. දැන් ඒ ආණ්ඩුව කරගෙන යද්දී ඒකේ දෝෂාරෝපණය යන ඔබ දකින්නේ ඊළඟ තියෙන වික්‍රම විකල්පය. එකම විකල්පය ප්‍රමාද වෙලා හරි තියෙන එකම විකල්පය මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා 170,000කට ආසන්න ජනතාවක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දීපු ජනවරමට ගරු කරලා මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා අලුත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ජනතාවට අවකාශය ලබා දෙන්න. ඒකට ආණ්ඩු පක්ෂය හැටියට අපි සියලු දෙනාම සූදානම්. හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් අපි අහනවා ඔබතුමාලා සූදානම්ද? ඔබතුමාලා සම්මත කරපු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මන්ත්‍රීවරුන්ගෙන් 3/2 බහුතරයක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ යෝජනාවට පක්ෂවත උස්සන්න සූදානම්ද? කිරියල් ඇමතුමා ඔබතුමාලා සහයෝගය දෙනවද පාර්ලිමේන්තුව විසිරුවා? ඔබතුමාලාගේ සහයෝගය පාර්ලිමේන්තුව විසිරුවීමට අත්‍යවශ්‍යයි. මොකද අද මේ බදු අඩු කිරීමත් ඔබතුමාලා දකින්නේ හොඳ නැති කාරණයක් හැටියට නම් ඊළඟ විකල්පය තමයි මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. එහෙනම් ඔබතුමාලාගේ කැමැත්ත අද ප්‍රකාශ කරනවා නම් අපිට පුළුවන් කඩිනමින් මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පාර්ලිමේන්තුව එකඟයි කියලා අධිකරු ජනාධිපතිතුමාට ඒ පණිවිඩය දැනුම් දීලා පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. මොකද අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයට අප්‍රේල් මාසේ 21 වෙනිදාට කලින් මැතිවරණයකට යෑමේ අවස්ථාවකුත් තියෙනවා වගේ පේනවා අපිට. මොකද මේ අපිත් කැමති නෑ මේ පැවති ආණ්ඩුව විසින් ගෙන ගියපු වැරදි තීන්දුව తీරන හින්දා මේ රටට ඇත්තෝ චිරණම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කරන්න අපි කැමති නැහැ. මොකද අපිට අලුත් වගකීමක් බාර දීලා තියෙනවා. ඒ වගකීම රටේ ජනතාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අද පාර්ලිමේන්තුව තුළ ඉටු කරනවා. ඉතින් එහෙම කරද්දී අපිත් කැමති නැහැ මේ தத்துவය දිගින් දිගටම පවත්වාගෙන කියලා විචනයක් රට එකතු කරන්න. ඒ හින්දා මම නැවතත් ඉල්ලනවා. මම හිතනවා හර්ෂ අමතුමා හිටපු අමතුමා විරුද්ධ වෙන්නේ නැති වෙයි. අපි හර්ෂ අමතුමා යෝජනා කරේ දැන් මේ අපි බදු අඩු කරද්දී ඔබතුමාලයකට විචනයක් එල්ල කරා. දැඩි ප්‍රහාරයක් හිටපු මුදල් අමතුමා එල්ල කරා. ඔබතුමා ආර්ථික කලමනාකරණ විෂය බාර කාලයක් හිටියා. අපි පාර්ලිමේන්තුව විසිරුවා හරින්න මන්ත්‍රීවරු 150ක සහයෝගය ලබා දෙමු. එක්සත් ජාතික පක්ෂයට අපි කියනවා ඒ සහයෝගය ලබා දෙන්න කියලා. ඉතින් ඒ හින්දා ඊළඟට මම මතු කරන්න ඕන කාරණාව තමයි මේ අද ගොවියා සම්බන්ධයෙන් මම දැක්ක ජනතා විමුක්ති පෙරමුණ කිඹුල් කඳුළු හෙලනවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු කරපු සමයේ වී ගොවියා රුපියල් 22කට තමන්ගේ වී කිලෝක විකුණද්දී පාරිභෝගික රුපියල් 110ට හාල් කිලෝක කඩෙන් ගද්දී ජනතා විමුක්ති පෙරමුණට මේ තිබ්බ ප්‍රශ්න තේරුන්නේ නැහැ. අද රුපියල් 50ට වර්තමාන ආණ්ඩුව වීඩියෝ ගන්න කටයුතු කරලා තියෙද්දි ඒ සඳහා මුදල් වෙන් කිරීම කරලා තියෙද්දි ඒ වගේම රුපියල් 44ට තෙත වීඩික ගන්න අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙද්දී අද අහනවා මොකටද රුපියල් 50ක් දෙන්නේ වී වලට කියලා. මොකද්ද මේ ජනතා විමුක්ති පෙරමුණේ දෙබඩි ප්‍රතිපත්තිය? ඇයි මේ ජනතා විමුක්ති පෙරමුණ ගොවියාට මේ තරම් වෛර කරන්නේ? ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණටත් එක්සත් ජාතික පක්ෂයටත් ඔවුන්ගේ බලය ගිලිහී යෑම අදහගන්න බෑ. ඔවුන් විශ්වාස කරා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුවක් කරොත් ජනතා විමුක්ති පෙරමුණට සදාකල්ලේ වරප්‍රසාද භුක්ති විඳින්න පුළුවන් කියලා. ඊළඟට මතු කරපු කාරණාව තමයි මම උදේ කතා කරද්දී ඉදිරිපත් කරපු මේ චක්‍රලේඛනය. මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛනය 35 එළවිරක් 2019 චක්‍රලේඛනය මම නැවතත් කියනවා මේ හරහා විශ්‍රාම වැටු විෂමතාවය අපි අලුත් ආණ්ඩුව පිහිටවපු වහාම ගේන අයවැය ලේඛනය තුළ මේ විශ්‍රාම වැටු විෂමතාවය ඉවත් කරනවා. එහෙනම් කාගේවත් විශ්‍රාම වැටු නවත්තලා නෙමෙයි තියෙන්නේ මේ 2015 සිට මේ අධියර වශයෙන් වැඩි වෙච්ච වැටුපට සාපේක්ෂව විශ්‍රාම වැටු ගැළපීම කරලා ඒ නිවැරදි විශ්‍රාම වැටු විෂමතාවය ඉවත් කරලා ඔවුන්ට විශ්‍රාම වැටුප ලබා දීමේ ක්‍රමවේදය අපේ පළවෙනි අයවැය යටතේම අපි ඉදිරිපත් කරනවා. මෙන්න මේක තමයි මේ කාරණාව. එහෙම නැතුව මේ කාගවත් විශ්‍රාම වැටුපක් ඉවත් කළා නැහැ. ඒ වගේම මම මංගල සමරීර අමතුමාට මතක් කරන්න ඕනේ ගිය මේ පැවති ව්‍යාපාලන ආණ්ඩුව විශ්‍රාම වැටුප විෂමතාවය ඉවත් කරන්න කිසිදු ආකාරයක මුදල් ප්‍රතිපාදනයක් ඔවුන්ගේ අයවැය ලේඛනයන් තුළ ඉදිරිපත් කළා නැහැ. එහිඳ මේ රට නොමග යවන්න එපා කියන එක අපි විශේෂයෙන් මිලනවා. මේ පළවෙනි සැරෙත් නෙවෙයි පෙරදුනේ, දෙවෙනි සැරෙත් නෙවෙයි මේ පෙරදුනේ. තිව්ව තිව්ව මැතිවරණ පෙරදුනා. ඊළඟට පළාත් සභා මැතිවරණයේ දිනන නියමයක් නැතුව කල් දැම්මා. එහෙම තත්ත්වයක් උනේ මේ රට බොරුවෙන් පාලනය කරන්න ඔවුන් දරපු උත්සාහයේ හින්දා. එහිඳ අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ එතුමා තවත් මංගල සමරුවේ රැමතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය අප්පුඩි ගැහුවා මංගල සමරුවේ රැමතුමා මිල සූත්‍රය ගැන කතා කරද්දි. මේ මිල සූත්‍රය කියන්නේ අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් බහුතරයක් කැමති වෙච්ච මිල සූත්‍රයක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය දැනගෙන හිටියා මිල සූත්‍රය හරහා තෙල් මිල ලෝක වෙළඳපොලේ වැඩි වුණත් අපේ රටේ තෙල් මිල වැඩි වෙනවා, ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුණත් අපේ රටේ තෙල් මිල වැඩි වෙනවා. එහිඳ මේ තෙල් මිල සූත්‍රය කිසිසේත්ම වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා යටතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන පොරොන්දුව අපි නිතරම මේ පාර්ලිමේන්තුව තුළ ලබා දීලා තියෙනවා. ඉතින් එහෙම දිහෙද්දි මංගල සමරුවේ රමතුමා කියනවා එක්සත් ජාතික පක්ෂයේ කාලේ හොඳට මේ මිල සූත්‍රය ක්‍රියාත්මක වුණා කියලා. ඒ මිල සූත්‍රය මංගල සමරුවේ රමතුමාට හොඳ ඇති. හැබැයි රටේ ජනතාවට හොඳ නැහැ. එයාලේක ප්‍රතික්ෂේප කරා. එක්සත් ජාතික පක්ෂය පරාජයට හේතුවක් උනේ ඔය ක්‍රමානුකූල නැති තමන්ට ඕන විදියට තෙල් මිල වැඩි කරන්නයි අඩු කරන්නයි මැතිවරණ ඉලක්ක කරගෙන තෙල් මිල වැඩි කරන්න අඩු කරන්න සහ රාජ්‍ය ආදායම කළමනාකරණය කරගන්න බැරි වෙද්දී මහා භාණ්ඩාගාරයේ පුරව ගන්න හදපු තෙල් මිල සූත්‍රය කියන එක අපි ඉතාම හොඳින් මතක් කරලා දෙන්න ඕනේ. අද එක්සත් ජාතික පක්ෂය ඊට අමතරව ආර්ථිකය ගැන කතා කරේ නැහැ. ආර්ථිකය ගැන කතා කරන්නේ නැතුව පැවති අපේ ආණ්ඩුව ඔක්කොටම සුපුරුදු පරිදි මඩ ගැහුවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි නැමදත්තර බරු ප්‍රචාර පටන් ගත්තා. ඊළඟට ශ්‍රී ලංකා න්‍යාලයන් ආයතනය සම්බන්ධයෙන් කතා කරා. ශ්‍රී ලංකා න්‍යාලයන් ආයතනය සම්බන්ධයෙන් ඒ හිටපු ප්‍රධානියා ඌ අද මේ වෙනකොටත් අධිකරණයේ ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අපේ රජයේ යටතේ සිදු වුණා කියන වංචාවක් ගැන තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ කටයුතු කරේ. හැබැයි අපි එක්සත් ජාතික පක්ෂයට කියනවා තමුන්නාන්සලා බලන්න ඒ චෝදනාව ඔහු අපේ ආණ්ඩුව කාලේ ක්‍රියාත්මක වෙද්දි නම් සිදු වුණේ අපේ රජයක් යටතේම ඔහු අධිකරණයට ඉදිරිපත් කරන කටයුතු කළා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න කටයුතු කළා තියෙනවා. ඔබතුමාලා මහ බැංකුව සම්බන්ධයෙන් මේක කරාද? ඔබතුමාලගේ බරපතල වංචා දූෂණ සිදු වෙච්ච යුගයේ අපි ගිහිල්ලා අල්ලස්සා දූෂණ කොමිෂමට පැමිණිලි කරද්දි, අපි ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරද්දි කොතරොද අඩුම ගානේ ඒ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකකට හෝ මේ අයට විරුද්ධව අඩුම ගානේ ප්‍රකාශනම් කර ගැනීමක් කරන්න ආණ්ඩුවක් කටයුතු කරේ? ආණ්ඩුව එහෙම කරේ නැහැ. මෙන්න මේක තමයි විනිවිදභාවය. අපිට හොරකම් කරන්නේ කවුද? දූෂණ චෝදනා එල්ල වෙන්නේ කවුද? ඒ දූෂණ චෝදනා එල්ල වෙන අය කාටද සහයෝගය දක්වන්නේ කියන කාරණාව අපිට අදාළ නැහැ. මේ රටේ නීතිය ඉදිරියේ සියලු දෙනා ඒ දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා නම් සාධාරණ පරීක්ෂණ වලින් පස්සේ දඩුවම් ලැබීමට සිදු වෙන අපේ රජය යටතේ අපි ඒව වහන්න කටයුතු කරන්නේ නැහැ. දැන් ඔබතුමාලා මහ බැංකුව සම්බන්ධයෙන් අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයේම නීතිඥවරුන්ගේ කමිටුවක් දාලා මහ බැංකුව එහෙම වංචාවක් සිදු වුණේ නැහැ කියලා කිව්වා. ඊළඟට හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් පොතක් කියලා කිව්වා එහෙම සිදු වුණේ නැහැ කියලා. ඉතින් ඒ වගේ මේක වහන්න ඒ මහ බැංකුවේ හිටපු අධිපතිවරයාව ඉවත් කරේ නැහැ. ඒ වගේම ඔහුට දුරකථන සාකච්ඡා පවත්වපු අය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ තීන්දුවක් ගත්තේ නැහැ. ෆුට්නෝට් කල්ලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ තීන්දුවක් ගත්තේ නැහැ. ඒ හරහා මේ රටේ ආර්ථිකය කඩාවැටෙද්දි, ව්‍යාපාරිකයා කඩාවැටෙද්දි, ජනතාවට දුක දැනෙද්දි, ඒ දුක සමහන් කරගන්න පුළුවන් පරිසරයක් රට තුළ නිර්මාණය නොවෙද්දි ඒ ගැන එක්සත් ජාතික පක්ෂය කතා කරේ නැහැ. එහෙම කතා නොකර හිටපු එක්සත් ජාතික පක්ෂය අද නීතිය දේශපාලඥයන්ගෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන ආයතන හරහා ක්‍රියාත්මක වෙද්දි ඒ ගැන විවිධ මැසිවිලි නගනවා. අනිත් පැත්තෙන් දූෂිතයන්ට අධිකරණ ඉදිරියට අරගෙන එද්දි චෝදනා එල්ල වෙලා තියෙන අය අද එක්සත් ජාතික පක්ෂය අහනවා ඇයි මොකද එහෙම අධිකරණ ඉදිරියට අරගෙන එන්නේ කියලා. බදු අඩු කරද්දී අහනවා ඇයි බදු අඩු කරන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය බදු වැඩි කරාම කෝ ඒක තමයි යාළගේ ප්‍රතිපත්තිය කියලා. ඉතින් මෙහෙම මං හිතනවා මංගල සමරවීර ඇමතුමා අපිට ඇඟිල්ල දික් කළ දෙබිඩි ප්‍රතිපත්තියක් කියලා කිව්වට ඉතාම පැහැදිලිව අපිට කියන්න ඕනේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය තියෙන එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයයි තමයි මේ දෙබිඩි පිළිවෙත පාර්ලිමේන්තුව තුල අරගෙන ගියේ. ඉතින් මං හිතනවා අද ඔබතුමාලා මේ මැතිවරණ පරාජයත් එක්කලා පාඩමක් ඉගෙනගෙන මේ ඇති වෙලා තියෙන තත්ත්වය තේරුම් අරගෙන අපි දේශපාලඥයන් හැටියට මහජන නියෝජිතයන් හැටියට කටයුතු කරමු කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන් අපි කරනවා. අපිත් මැතිවරණයක් පරාජයටපත් වුණා හර්ෂමත්තුමා 2015 අපි ඒ පරාජය අපි නිහතමානීව බාරගත්තා. අපි නියතමානීමේ පරාජය බාර අරගෙන අපි ජනතාව සමග නැවත පැවති ඔබතුමාලගේ රජයට විරුද්ධව පෙළගැස්සුණා. අපි ජනතා ආශිර්වාදය සහ ජනතාවගේ විශ්වාසය නැවත දිනාගත්තා. දිනාගෙන තමයි අපි මේ කටයුතු කරේ. ඉතින් අපි හිතනවා එක්සත් ජාතික පක්ෂයත් අනික් දේශපාලන කණ්ඩායමුත් අපිව උදාහරණයක් හැටියට අරගෙන කටයුතු කරයි කියලා. විශේෂයෙන්ම අපි කියන්න ඕනි මේ අද සංශෝධන ඉදිරිපත් වෙන්නේ භාගවත් පෞද්ගලික අවශ්‍යතාවයන් මත නෙවෙයි. මේ ජනතාව ඉල්ලපු අවශ්‍යතා, මේ ජනතාව අනුමත කරපු මේ සංශෝධන, මේ ජනතාව වරමක් ලබාගත් සංශෝධන. ඒ හින්දා අපි විශේෂයෙන්ම කියන්න ඕනි අපේ රජය කිසිදු ආකාරයක කිසිදු මොහොතක මේ රටේ ජනතාව තරහපෙලා කටයුතු කරන්න සූදානම් නැහැ. ඒ වගේම රටේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ රජයේ ප්‍රශ්න ඇති වුණාම දැන් උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා.
හැබැයි මතුමා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්
තියෙනවා. තමුන්නාසලගේ ආණ්ඩුව වගේ අපි උද්ඝෝෂණය කරන ඒ තරුණ සහෝදර සහෝදරයන්ට හැමදාම කඳුළු ගෑස් ගහලා එලවන්න ගියේ නෑ, වතුර ගහන්න ගියේ නෑ. දැන් මංගල සමරවීර ඇමතුමා කිව්වා උද්ඝෝෂණ කරනවා නම් වතුර එහෙම ගහලා සලකන්න ඕනේ කියලා. එහෙම නෙවෙයි අද අපේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඉතින් තමුන්නාන්සේලාටත් මේ ඇති වෙලා තියෙන දේශපාලන වෙනස්කම් සමහර විට තේරුම් ගන්න බැරි වෙයි. ඒ හින්දා අපි හිතනවා මේ සාකච්ඡා මට්ටමින් ගැටළු ඇති වුණාම විශ්වාසන සූදානම්. අපි ඕනෑම ගැටළුවක් දියා ජනතාවගේ පැත්තේ ඉඳලා හිටගන්න සූදානම්. ඊළඟට මේ උපාධිධාරී පත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කතා කරා. මන්ත්‍රව පොඩ්ඩක් ඉන්න. ඔබ ජනතා විමුක්ති පෙරමුණ කතා කරා. ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරද්දී අවුරුදු 4 වරක් 5000කට විතරයි උපාධිධාරීන්ට රැකියාව ලබා දුන්නේ. රැකියාව ලබා දුන්නේ මේ රටේ උපාධිධාරීන් 5000කට විතරයි. ඒ 5000 තේරුව දේශපාලන පක්ෂයේ වශයෙන් කොයි දේශපාලන පක්ෂෙද ඉන්නේ? එයාලා අභ්‍යන්තරද බාහිරද කියලා තේරුවා. එයාලා මේ ඉදිරියේදී ගන්න දේශපාලන ක්‍රියාමාර්ගය ගැන බැලුවා. පනස්දාහක් උපාධිධාරීන් එළියේ ඉද්දී 5000කට විතරක් රාජ්‍ය සේවයට එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මත ලබා දෙද්දී ජනතා විමුක්ති පෙරමුණ නිහඬව බලන් ඉඳලා අපෙන් අද ප්‍රශ්න කරනවා මොකද්ද අපේ ක්‍රමවේදය කියන එක අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ
නිහල් කළපතිතුමා
ඉතාම ක්‍රමවත් ක්‍රමවේදයක් අපි ඇති කරනවා අපි
රැකියා නේද ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටියෙත් නෑ
අනේ ඔබතුමා හිටියේ නෑනේ
ආණ්ඩු වෙලාවේදී 41
ඔබතුමා මේ දන්නේ කාරණා ගැන කතා කරන්න යන්න එපා. ඔයා ජනතා විමුක්ති පෙරමුණ ආදරයේදී අද ජනතා විමුක්ති පෙරමුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය ගිරෙන කවුරුත් නැහැ. ඒ හින්දා ඔබතුමාලා වීගෝවිය නැති කරලා, දීවරය නැති කරලා අද නිකන් කතා කරන්න යන්න එපා. ඔබතුමා අඩුම ගානේ උදේවරු අදහස්සක් වදි පාර්ලිමේන්තුවේ ගියෙත්. ඔබතුමා වෙලා තියෙන්නේ මොනවද කියලා දන්නේ නැත්නම්, ඕක තමයි අපි කියන්නේ ඔච්චර UN වල කඩේ යන්න එපා. ඔච්චර UN වල කඩේ යන්න එපා. 103යි 103යි 103 ඔච්චර UN වල කඩේ යන්න එපා. ඊළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දැන් කීයද ඉන්නේ? දැනුත් ඉන්නේ 5000 කෝද ඊළඟට පහ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඔච්චර කඩේ යන්න එපා UN එකට. UN එකට බණිද්දි JVP එක අනන්න ඕනේ නැහැ. UN එක විශ්ේෂණය කරද්දි JVP එක දුක් වෙන්න ඕනේ නැහැ. ඕක තමයි තමුන්නාන්සලා 103ට බැස්සුවේ. ඔය හින්දා තමයි 103ට බැස්සුවේ. දැන්වත් පාඩමක් ඉගෙන ගන්න. දැන්වත් පාඩමක් ඉගෙන ගන්න. දැන් බලන්නකෝ. හරි සමත්තුමා ආර්ථිකය ගැන කතා කරද්දී අහගෙන හිටියා. දැන් සුජීව අමතුමා ආව අහගෙන ඉන්නවා. තමුන්නාන්සලා ගන්න. මොකද එක්සත් ජාතික පක්ෂයෙන් නැති කක්කුම JVP එකට. JVP එකට මොකද ඔච්චර කක්කුම? ලැජ්ජ නැති වැඩ කරන්න එපා. ලැජ්ජ නැති වැඩ කරන්න එපා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මේ සියල්ල සඳහා සහයෝගය අපි පාර්ලිමේන්තුව තුලින් බලාපොරොත්තු වෙනවා වගේම අපි විශ්වාස කරනවා අපි මේ මැතිවරණයෙන් පස්සේ ඉදිරිපත් කරන අයවැය තුල ඉතාම සහන කොන්දේසි යටතේ සහන යටතේ අපි අයවැය ලේකඩ ඉදිරිපත් ගන්න සූදානම් ඒ වගේම මම නැවතත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමාලා අද මේ අපි කරන සංශෝධන වලට සතුටු නැත්තම් ඔබතුමාලගේ ප්‍රතිපත්තියට අපි බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය ඔබතුමාලගේ ප්‍රතිපත්තියට විරුද්ධ නම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න අපි සියලුම දෙනා අත්වල් බැඳගෙන ජනතාව වෙනුවෙන් හිටගමු කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන් කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
ඔබ සුදේ ගරු අමතුමා